Order, please. කථානායක වරයාගේ නිවේදන පාර්ලිමේන්තුවේ අංක 140 දන්න ස්ථාවර නියෝගය ප්‍රකාරව 8 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සභාවාරයේ තුලදී සභාපති නාමාවලියට ඇතුළත්ව සේවය කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 3 වෙනි සභාවාරයේ තුලදී සේවය කිරීමට මා විසින් නම් කරන ලද අතරම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ගරු ජානක බක්කඹුල සහ ගරු තාරක මාරුසිංහ යන මහත්වරුන් රාජ්‍ය අමාත්‍යවරයන් පත්වී ඇති බැවින් එම මන්ත්‍රීවරයන් දෙදෙනා වෙනුවට 8 වෙනි පාර්ලිමේන්තුවේ සිවෙන් සභාවරයේ තුලදී සභාපති නාමාවලියට ඇතුළත් සේවය කිරීම පිණිස ගරු තේනුක විජානගම්මගේ සහ ගරු මනෝජ් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා මා විසින් නම් කරන ලද බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත් වෙමි. කථානායකවරයා විසින් ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදයන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 6 ව්‍යවස්ථා ප්‍රකාරව 2015 මුදල් වර්ෂය සඳහා විඥානාධිපති වර්ගයේ වාර්තාවේ 9 වෙනි කාණ්ඩයේ 14 කොටස 2016 මුදල් වර්ෂය සඳහා විඥානාධිපති වර්ගයේ වාර්තාවේ 2 වෙනි කාණ්ඩයේ 27 සහ 28 කොටස් 2017 මුදල් වර්ෂය සඳහා විඥානාධිපති වර්ගයේ වාර්තාවේ 2 වෙනි කාණ්ඩයේ 23 සහ 9 වෙනි කාණ්ඩයේ 11 කොටස 2018 මුදල් වර්ෂය සඳහා විඥානාධිපති වර්ගයේ වාර්තාවේ 2 වෙනි කාණ්ඩයේ 16 17 18 19 20 21 කොටස් 3 වෙනි කාණ්ඩයේ 7 8 9 10 කොටස් සහ 9 වෙනි කාණ්ඩයේ 6 7 8 හා 9 කොටස් සහ 2019 මුදල් වර්ෂය සඳහා විඥානාධිපති වර්ගයේ වාර්තාවේ 10 වෙනි කාණ්ඩයේ 5 වෙනි කොටස මම ඉදිරිපත් කරමි. පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා
එම වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි.
පාර්ලිමේන්තු ප්‍රධාන වැඩකටයුතු ආරම්භී යෝජනා පිළිබඳ දැනුම් දීම පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා
අංක 1 යෝජනාව ඉදිරිපත් කරමි.
සභාවෙග්ගද
ආයි
දෙවැනි යෝජනාව ගරු සභානායකතුමා
අංක 2 යෝජනා ඉදිරිපත් කරමි.
සභාවෙග්ගද
ආයි
ශෝක ප්‍රකාශ යෝජනා හිටපු අග්‍රාමාත්‍ය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු දීමු ජයරත්න මැතිතුමා.
මහනුවර දිස්ත්‍රික්කයේ
ගරු සභානායකතුමා
මහනුවර දිස්ත්‍රික්කයේ පොදු මනිතා මහජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙම උත්තරීතර සභාව සෝභාන් කරන ලද හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මැතිතුමාගේ අභාවය පිළිබඳව ශෝකයේ පළකිරීමේ යෝජනාව මා මෙම අවස්ථාවේ ගරු සභාවට ඉදිරිපත් කරමි. ඩී.එම්. පුංචිදාල මහතා හා ඩී.එම්. බණ්ඩාර මැණිකේ මහත්මිය දාව ගම්පොළ මැදපිටියේ දොළුව ග්‍රාමයේදී 1931 වර්ෂයේ ජූනි මාස 9 වන දින දීමු ජයරත්න මැතිතුමා ජන්මලාභය ලැබීය. උපතේම බෞද්ධකෝ එතුමා දොළුව ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ මූලික අධ්‍යාපනය ලබාගත් අතර මහනුවර මහත්මා ගාන්ති විද්‍යාලයෙන් හා ගම්පොළ සහිරා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හදාරා එවකට ඉහළම පාසල් විභාගයේ උද්දේෂ්ට පාඨශාලා විභාගය සමත් වී ගුරු වෘත්තියට ඇතුළත් වී සිසු දරු දැරියන්ට නැනස පෑදීන කටයුතු කළ අතර උපතපල් ස්ථානාධිපතිවරු ලෙසද සේවය කර ඇත. දෝන අනුලා යාපා මැතිනිය සමග අතිනදගත් මෙතුමා සේනානි ලංකා ජයරත්න හා වෛද්‍ය නුෂානි ලංකා ජයරත්න යන දියණියන් දෙදෙනාද වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන නීතිඥ අනුරාධ ලංකා ජයරත්න පුතුණුවන්ද මෙලොවට දායද කරන ලදී. එතුමන්ගේ වැඩිමල් දිහණිය වියාවී සිටින්නේ ගරු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමා සමගනි. තම ප්‍රියා උග්‍ර එක්සත් ජාතික පාක්ෂික වූවත් ගැටවර වයසේ සිට වාමාංශික අදහස් දැරු මෙතුමා පියාගේ බලවත් විරෝධය මත පළමු ගම් සභා මැතිවරණ ඉදිරිපත් වී ඉන් ජයගෙන දිගු දේශපාලන ගමනකට මුල පිරීය. වර්ෂ 1951 සැප්තැම්බර් මාස 3 වෙනි දින මහනුවර බෝලවත්තේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිහිටවුණු අවස්ථාවේදී එහි නිර්මාතෘ දිවංගත SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන් අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වෙනි සාමාජිකයා ලෙස සාමාජිකත්වය ලබා ගත්තේය. කඳුකර පහළ ගම් සභාවේ මෙම්බර් තනතුරද ගම් සභාවේ සභාපති සමස්ත ලංකා ගම් සභා සභාපතිතුමනි සම්මේලනයේ සභාපති යන තනතුරු දරමින් දේශපාලන ශ්‍රේෂ්ඨයේ කැපී පෙනෙන චරිතයක් ලෙසින් ඉදිරියට පැමිණ 1970 වසරේදී පැවති මහමැතිවරණයෙන් ගම්පොළ ආසනයට තරඟ කර ගම්පොළ ආසනයේ මහජන මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තුවට ප්‍රථම අරට තීරීපත් වූ අතර එම මැතිවරණයෙන්ම බෙලියත් ආසනයේ ජයගෙන පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීකු වර්තමාන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුම් සමග එක්ව ක්‍රියාශීලී පාර්ලිමේන්තු කටයුතු කළ චතුර කතිකයෙකි. 1970 වසරේ පත් වූ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ ඉතා ප්‍රගතිශීලී පීරාවක් වූ ඉඩම් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීම සඳහා දීමු ජයරත්න මැතිතුමා දැක් වූ දායකත්වය ප්‍රශංසනීය වූ අතර තමා සමග සිටි 5000කට වඩා වූ තරුණ කණ්ඩායමක් යොදාගෙන 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් ලබා දුන් නීතිමය පිටුවහල මගින් මෙරට ඉඩම් නැමැති අසරණ දුප්පත් ජනතාවට ඉඩම් ලබා දීමට පියවර ගත්තේය. එවකට ඉඩම් ඇමතිවරයේ දරු හෙක්ටර් කොබ්බෑකඩුව අමාත්‍යතුමා වෙත තම උපරිම ශක්තිය මෙතුමා ලබා දුන්නේය. 1974 වසරේ පැවති මහමැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ට එල්ල වූ තාඩන පීඩන හමුවේ රැකගැනීමේ ක්‍රියා කළ දීමු ජයරත්න මැතිතුමා අවස්ථා ගණනාකකදීම සිරගත වන්නට සිදුවීය. 1986 වර්ෂයේ පැවති කුණ්ඩසාල ආසනයේ අතුරු මැතිවරණ ඉදිරිපත් වී පත්ව එවකට දුර්වල තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි ජීවියක් දෙන්නට දීමු ජයරත්න මැතිතුමා කටයුතු කළේය. 1989 පැවති මහමැතිවරණයෙන් නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පත් වූ මෙතුමා 1993 වසරේදී පොදු ජන එක්සත් පෙරමුණ බිහි කිරීමෙහිලා පෙරමුණගෙන ක්‍රියා කළ අතර එම පෙරමුණේ ආරම්භක මහලේකම්වරයා ලෙස පත්ව මිය යනතුරුවම ඔහු මහලේකම්වරයා ලෙස කටයුතු කළේය. වසර 17කට පසුව 1994 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයට එනම් පොදු ජන එක්සත් පෙරමුණට 1994 වසරේදී පැවති මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර රාජ්‍ය බලය ලබා ගැනීමට පිණිස උපරිමයෙන්ම කැපී කටයුතු කළ දීමු ජයරත්න මැතිතුමා එම මැතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා පළමු ස්ථානය ගෙන පාර්ලිමේන්තුවට තේරීපත් විය. එම රාජ්‍ය කෘෂිකර්ම ඉඩම් හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගේ දරමින් ගොවි ජනතාවට විශාල සේවයක් කළ මෙතුමා 2000 වසරේ පැවති මැතිවරණයට ඉදිරිපත් වී ඉන් ජයගෙන කෘෂිකර්ම වන සංරක්ෂණ ආහාර සමපකර සංවර්ධන ඇමති ධූරය දැරිය. 2001 වසරේ පැවති මහමැතිවරණයෙන් ජාතික ලයිස්ට්ුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් වී පාර්ලිමේන්තුව අසුන්ගත් මෙතුමා නැවත 2004 වසරේ පැවති මහමැතිවරණයට ඉදිරිපත් වී එන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරීපත් වී 2004 අප්‍රේල් මස සිට 2005 නොවැම්බර් මස දක්වා තැපැල් හා විදුලි සංදේශ උඩරට සංවර්ධන ඇමති ධූරයද පසුව 2005 නොවැම්බර් මසේ සිට 2004 ජනවාරි දක්වා තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමා දරමින් ලාංකේය ජනතාවට විශාල සේවයක් කළේය. ඉන්පසු 2007 ජනවාරි මස සිට නැවතත් විදුලි කර්මාන්ත වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරයට පත් වීය. 2010 පැවති මහමැතිවරණයෙන් ජාතික ලයිස්ට්ුවේ මන්ත්‍රීවරයෙකු ලෙස නැවත පාර්ලිමේන්තුවට පත් වූ මෙතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය ධූරයද දරන ලදී. බොහෝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයෙකු දීමු ජයරත්න මැතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා සිටි අවධියේ ලෝක ආහාර සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සභාපතිවරයා ලෙසද තේරීපත් වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරු ලෙසද අනුශාසකවරු ලෙසද පසුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරු ලෙසද කටයුතු කළේය. එමෙන්ම ත්‍රි මහා සංඝරත්න ගෞරව සම්මානට පාත්‍ර වූ දීමු ජයරත්න මැතිතුමාගේ සේවය අගයා දකුණු කොරියාවේ සන්මුන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය ගෞරව උපාධියක්ද පිරිනමන ලදී. ගොවිජන අභිවෘද්ධිය පිණිස ගොවිසත ලොතරැය්‍ය ඇරඹීම, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරය ඉදිකිරීමට කටයුතු කිරීම, රටපුරා ගොවිසෙවන මන්දිර ඉදිකිරීම, වගාලින් කෘෂි රක්ෂණය පෝර සානාධාරය ක්‍රියාත්මක කිරීම තුළින් සහලින් රට ස්වයං පෝෂිත කිරීමට දායක වී වැවිලි ගම්මාන බිහි කිරීම, තේ පොල් රබර් අපනයන වැඩිදියුණු කිරීම, උඩරට සංවර්ධන අධිකාරිය බිහි කිරීම, ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත හඳුන්වාදීම ඇතුළු බොහෝ සේවාන් රැසක් ඉටු කළ දීමූ ජයරත් මැතිතුමා මහනුවර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ගම්පොළ ආසනයේ සංවර්ධ සේවාන් රැසක් ක්‍රියාත්මක කළ ජනනායකින්. මෙසේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් නොව ලාංකික ජනතාවට විශාල සේවයක් කළ දීමු ජයරත්න මැතිතුමා අවුරුදු 88ක් ආයු වළඳා 2019 නොවැම්බර් මාසේ 19 දින අපි අප අතරින් සමුගත්තේය. තමන් සතුව තිබූ දේශපාලන බලය සහ ශක්තිය තම ජනතාවගේ හිතසුව පිණිස යෙදූ මෙතුමාගේ ජීවමාන රූපකාය වියකී ගොස් තිබුණද ගම්පොළ අම්බුලාවේ ගිරි සීකරයේ මත ඉදිකර ඇති ස්වර්ව ආගමික සිද්ධාස්ථානය සහ ජෛවීය විවිධත්ව සංකීර්ණ නෙත ගැටෙන සෑම අවස්ථාවකදීම දීමු ජයරත්න මැතිතුමාගේ මතකයට එන්නේ නිතැනින්. ගරු කථානායකතුමනි, 1970 සිට 77 දක්වා නැවතත් 1989 සිට 2015 වසර දක්වා අවුරුදු 32කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙකු ලෙසත් අමාත්‍යවරයෙකු ලෙසත් අග්‍රාමාත්‍යක ලෙසත් සමස්ත ශ්‍රී ලංකා දීපය තුළ ජනතාවට සුවිශාල සේවයක් කළ ගරු දීමු ජයරත්න මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර බිරිඳ දූ දරුවන් ඇතුළු ඥාතීන් වෙත දන්වා යවන ලෙස ඉල්ලා සිටිමි.
බොහොම ස්තුතියි ඊළඟ ගරු විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, නුවර ගම්පොළ දොළුව ගම්මානේ ගොවි පවුලක සමාජිකෙක් හැටියට අප රටේ ජන සමාජයට කෘතහස්ත ජනතා සේවාවක් ඉටු කරපු අනගිභවනීය ජනතා සේවකයෙක් හැටියට දීමු ජයරත්න අග්‍රාමාත්‍යතුමා සියලු දෙනාටම හඳුන්වන්නට පුළුවන්. ගුරුවරයෙක් හැටියටත්, තැපැල් ස්ථානාධිපතිවරයෙක් හැටියටත්, ඒ වගේම ප්‍රාදේශීය දේශපාලනෙන් දේශපාලන ගමන ආරම්භ කරලා පාර්ලිමේන්තු දිවිය හරහා රටේ අග්‍රාමාත්‍ය ධූරය දක්වා පැමිණි පුංචි තැනකින් ඉහළට ආපු උත්තුංග ජනතා සේවාවක් ඉෂ්ට කරපු ප්‍රසස්ත ජනතා සේවකෙක් හැටියට එතුමව මම ඇතුළු අපි බොහෝ දෙනා හඳුන්වන්නට කැමතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේදී 1951 මහනුවර TBS ගොඩමුන්න මහතාට අයිතිව තිබුණු සිතුමුන්න පාසල් ගොඩනැගිල්ලේ ඒ ඓතිහාසික සංගවේදගුරු ගොවිකම්කරු ජනතා බලවේගය නිර්මාණය වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 ආරම්භක සාමාජිකයා හැටියට එම පක්ෂයේ උන්නතිය තකා දශක ගණනාවක් මුළුල්ලේ ඉෂ්ට සිද්ධ කරපු සේවාව අපි හැමෝටම මතක් වෙනවා. වාමවාදී ජනතාවාදී දේශපාලඥයෙක් හැටියට 70 දශකයේ ජාත්‍යන්තරවත් රට අභ්‍යන්තරේත් පොදුජන අරගලවලට පොදු ජනතාවගේ ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතික අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ආකාරය ප්‍රතිඵල දක්වාම ඒ සටන ගෙන ගිය ආකාරය අපි හැමෝම අවබෝධ කරගෙන තිබෙනවා. එතුමා කෙතරම් ජනතාවාදීද කිව්වොත් පොදුජන සේවාව තුළ පුංචි මනුස්සයට උදව් කිරීමේ ලොකු පිපාසයක් එතුමා සතුව තිබුණා. ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය තුළ ජනතාවට ඉඩම් බෙදා දුන් අවස්ථාවේදී ඒ වැඩපිළිවෙල කඩිනම් කිරීම සඳහා අපි අහලා තිබෙනවා ලනුවලින් ඉඩම් මැනලත් ජනතාවට බෙදා දීමේ ඒ මහා ඉඩම් බෙදා දීමේ කාර්යයට එතුමා ශක්තිය ලබා දුන්නා. එයින් අපි දකිනවා ලොකු පිපාසයකින් ලොකු කැමැත්තකින් දැඩි ආශාවකින් ජනතා සේවාව ඉෂ්ට කරපු හොඳ ප්‍රගතිශීලී නායකයෙක් හැටියට. තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගෙන තරුණ හමුදාවන් නිර්මාණය කරලා ඒ හමුදාවන් හරහා සංවර්ධනයට දායක වන තරුණ පරපුරක් නිර්මාණය කරන්නට එතුමා කටයුතු කරා. ජනතාව නියෝජනය කිරීමේදී පක්ෂය තුලත් රජය තුලත් ඉන් බාහිරවත් ජනතා ඉතින් සුරක්ෂා කිරීම උදෙසා හැම මොහොතකදීම එතුමා සටන් වැදුවා. ඉතිහාස පොත ලියවෙනකොට අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ විප්ලවකාරී සටන්කාමී ක්‍රියාදාමයන් හරහා පොදුජන අයිතීන් දිනාගත්තු සුරක්ෂා කරපු අද්විතීය දේශපාලඥෙක් හැටියට එතුමාගේ ඒ දේශපාලන ගමන රන් අකුරෙන් ලියවෙනවයි කියලා මම හිතනවා. අම්බුලුවාවේ ජෛව විවිධත්ව සංකීර්ණය සහ ආගමික මධ්‍යස්ථානය හරහා ජන සමාජයටත් ඒ වගේම ආගමික ක්ෂේත්‍රයටත් එතුමා දැවැන්ත සේවාවක් ඉෂ්ට කරා. එතුමාගේ ඒ විශිෂ්ට සේවාවන් ඉදිරියට ගෙන යන්නට අනුලා ජයරත්න මැතිනිය ඒ ලබා දුන්නු සහයෝගයක් අපට හැමදාම මතක් වෙනවා. ඒ වගේම දීමු ජයරත්න ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඒ ජනතාවාදී දේශපාලන ගමන ඉදිරියට ගෙන යන්නට උගත් නිහතමානී වැදගත් තරුණ නායකයෙක් හැටියට අනුරාධ ජයරත්න මැතිතුමත් හොඳ ජනතා සේවාවක් ඉටු කරන ආකාරය අපිට පෙනී යනවා. නිසා මේ අවස්ථාවේ අප සියලු දෙනාගේ බලවත් ශෝකය සාතිශය සංවේගය සහ කනගාටුව අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මැතිතුමාගේ පවුලේ සෑම සියලු දෙනාටම පුද කරමින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් මේ අවස්ථාවේදී අවසන් කරනවා.
බොහොම ස්තුති ගරු විපක්ෂනායකතුමා. ගරු අග්‍රාමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, අද ජනවාරි 9 වෙනිදා දිමු ජයරත්න මැතිතුමා ගැන කතා කරන දවස. ඊට අවුරුද්දකට උඩදී එතුමාව අගමැතිකමින් ඉවත් වෙපු දවසත් අදයි. ඒක මම මතක් කරමින් අපි දන්නවා යම පාර්ලිමේන්තුවේ ඌ මූ කියලා කතා කරන්න බලයක් නැහැ. නමුත් හැම මන්ත්‍රීවරු හිටියා කීප දෙනෙක් විතරම මූ කියලා අවසන් කරපු දිමු විජමු දමු. එසේ මූ කියලා කතා කරපු කෙනෙක් තමයි අපේ හිටපු අගමැතිතුමා. අගමැතිතුමා මාත් එක්ක අද මේ පාර්ලිමේන්තුවේ වාසුදේව නානායක්කාර මන්තුමත් මමත් එතුමත් එක්ක පාර්ලිමේන්තුවේ 70 පාර්ලිමේන්තුවේ හිටියා. පාර්ලිමේන්තුවට ආපු දවසේ සිට එතුමා පෙරලිකාරයෙක්. ඌ පැමිණි දවසේ පළවෙනි දවසේම මට මතකයි අපේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ කරපු සාකච්ඡාවලදී එතුමා දැක්වූ අදහස් කතා විලාශය තව වේගෙන් කතා කරන්න ශක්තියක් තිබිච්ච වේගෙන් කතා කරන්න ශක්තියක් තිබිච්ච කෙනෙක්. එතුමා තොසෙම්ම ජනතාවාදී මන්ත්‍රීවරයෙක්. හැම වෙලාවෙම ජනතාව ගැන තමයි ඌ කතා කරේ. කන්ද උඩ රට ජනතාව කෙරේ විශේෂ ඇල්මක් හිතවත්කමක් නාතිකමක් තිබුණු එතුමා. එතුමා හැම අවස්ථාවකම කොබ්බෑකඩුව ඇමතිතුමත් එක්ක ඉතා කිට්ටුවෙන් කටයුතු කරයි කියන එක අපිට මතක තියෙනවා. දිමු කන්ද උඩරට කීර්තිමත් පවුලකින් පැවතෙන කෙනෙක්. පියා දියෙන් පුංචිරාල, මෑණියම් බණ්ඩාරමැණික, එදා ඒ පවුලු දරුවෝ 9 දෙනෙක් හිටියා. ඒ අතරින් 5 වෙනියා තමයි දිමු ජයරත්න. පවුලක ඉන්න එක අතකින් 7-8 දෙනෙක් ඉන්න පවුලක ඉන්න එක මහා වාසනාවක් වශයෙන් දක්වපු යුගයක් එදා. අද වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. එහෙම හිටපු රටක වැඩියෙන් ඉන්න ඕන කියලා දරු විශ්වාස කරපු යුගයක තමයි තමයි පුතුනි. තමන්ගේ ඒ වගේම දිමු ජයරත්න හැම අවස්ථාවකම තමන්ගේ බෞද්ධකම සිංහලකම අමතක කරේ නෑ. එතුමා ඒ හැම අවස්ථාවකම ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා. විපක්ෂ නායකතුමා කිව්වා වගේ ලනුවලින් ඉඩම් මනින්ද වැනලා හරි ජනතාවට මේ දිය යුතුයි. ඉඩම් පනතෙන් ලැබිච්ච වාසිය ජනතාවට ලබා දිය යුතුයි කියන තද විශ්වාසයක් ඇතුව ඒ ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නට එතුමා කිසි විටක මැලි වුණේ නැහැ කියන එක අපි මතක් කරන්න ඕනේ. දිමු පෙරලිකාරේ. ඒ හින්දාම තමයි එක කාලෙක කිව්වේ ගම්පොල ගඩාෆි කියලා. ඌට නමක් ඇදුනා, රට බැඳුනා ගම්පොල ගඩාෆි කියලා. මොකද ඔයතුමාගේ තිබිච්චේ පෙරලිකාර කටයුතු නිසා. එතුමා බෞද්ධයෙක් වුණත් හින්දු කතෝලික ඉස්ලාම් ආගම්වලට සිද්ධස්ථානවලට සම්බන්ධකම් තිබුණා. ඔවුන්ට ආධාර කරා. ඒ අවස්ථාවේ ඔහුගේ ඒ සම්බන්ධය මිතන ඉතා දැඩි සම්බන්ධයක් තිබුණේ ඒ ප්‍රදේශවල අන්‍ය ආගමික නායකයින් එක්ක. එතුමා භාෂා විභාගය සඳහා ගාන්ධි විද්‍යාලයට ඇතුළු වෙලා ඉංග්‍රීසි භාෂාවෙන් ඒ වගේම දෙමළ භාෂාවෙන් ඔව් විභාග වලට ලිව්වා. ඌට භාෂා තුනම පිළිබඳව අවබෝධයක් තිබුණා. ඒ වගේම ඌට පුංචි කාලේ ඒ ඈත් එක්ක තිබිච්ච ඒ භාෂා ඥානය නිසා ඌට ඉතක් ආසනය තුල කටයුතු කරන්න නායකෙක් විදියට කටයුතු කරන්න පුළුවන්කම තිබුණා. ඊළඟට එතුමා ගම් සභාවට ආවා. ගම් සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරා. ඒ වගේම සභාපතිවරයා වශයෙන් කටයුතු කරා. ඊට පස්සේ දේශපාලනයේ කටයුතු වලට නිරත වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේට සම්බන්ධ වෙනකොට එතුමා හැම වස්සම කිව්වේ මම 13 වෙනියා කියලා. සමාජිකයා කියලා. ඉතින් එතුමා 13 වෙනි සමාජිකයා වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳිලා බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රතිපත්ති එක ගැට ගැහිලා කටයුතු කරපු නායකයෙක්. ඉතින් ඒ විතරක් නෙවෙයි, එතුමා සිරිමාව බණ්ඩාරනායක මැතිණියත් ඉතා කිට්ටුවෙන් කටයුතු කරපු බව අපි දන්නවා. ඒ ප්‍රදේශයේ නායකත්වය අරගෙන කොබ්බෑකඩුව ඇමතිතුමා දේශපාලනයෙන් සමුගත්ත අවස්ථාවලදී පවා දිමු තමයි ඒ ප්‍රදේශයේ නායකත්වය දුන්නේ. ඒ වගේම රට පුරා ඇවිද්දේ ඇවිදලා ඒ කටයුතු කරේ. තා වේගෙන් ඇවිදින පුද්ගලයෙක්. වේගෙන් කතා කරනවා වගේම වේගෙන් ඇවිදිනවා. ඌ බඳ අවසාන වශයෙන් අපේ නිවසට ආවේ ඔබගඩුව ඇමතිතුමාගේ ගුණානුස්මරණ දවසේ. එතුමා එහා පැත්ති ඉඳලා ඔබගඩුව පරීක්ෂණ ආයතනයේ ඉඳලා පයින් ඇවිල්ලා කතා කරලා ගියා. එතුමා ඒ අවස්ථාවේ තව වේගෙන් ඇවිදගෙන වේගෙන් පඩිපෙළ නැගගෙන ආපු අය. ඉතින් අත් වශයෙන්ම ශරීර සෞඛ්‍ය අතින් එතුමා ශක්තිමත් හිටියයි කියන එක අපි මතක් කරන්න ඕන. ඒ වගේම තමයි එතුමා ප්‍රදේශයට කරපු සේවය මේ රටේ ජනතාවට අමතක කරන්න පුළුවන් නෑ, පුළුවන් කමක් නෑ. විශේෂයෙන්ම කෘෂිකර්මය කෙරෙහි විශේෂ අවධානයක් එතුමාගේ දැක්වුවා. ඒ වගේම එතුමා මතකයි තරුණ බලවේගයක් හැදුවා, තරුණ හමුදාවක් 5000ක් විතර හමුදාවක් හදාගෙන එතුමා කටයුතු කරේ. ඒ අවස්ථාවේදී ඒ පෙනුමන කටයුතු කරන්නට එතුමාට ශක්තිය තිබුණා. ඒ වගේ තමයි එතුමා කරපු සේවය, ඒ පෙරලිකාට සේවය අපි ඉතා අගය කරනවා, රටේ ජනතාව අගය කරනවා. මට මතකයි අපි පාදයාත්‍රා සංවිධානය කරනකොට ඉදා ඒ රජයට විරුද්ධව එතුමා නුවරින් විශාල සේනාවක් අරගෙන ඇවිල්ලා ඒ පාදයාත්‍රාවට විශාල සහයෝගයක් ලබා දීලා ඒ කටයුතු කළා. ඉතින් එතුමා ඉඩම් වෙළඳ හා සම්පකාර, පසු සම්පත්, පාරිසරික කටයුතු, තැපැල් හා විදුලි සංදේශ වගේ ඇමතිකම් දරපු කෙනෙක්. ඔය වෙලාවේ දිමු දීපං දීපං කිය කියා තනතුරු ඉල්ලුවේ නැහැ. පක්ෂයේ සමාජිකත්වය කොච්චර තිබුණත් ඔහු පක්ෂයේ තනතුරු ඉල්ලලා කෑ ගැව්වේ නැහැ. ඊට වඩා ජේෂ්ඨත්වයෙන් අඩු අයට වුණත් ඔහු සමග වැඩ කරන්න, ඔවුන්ට ඒ තනතුරු ලබා දෙන්න ඔහු පියවර ගත්තයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කළ දිය යුතුයි. නිසා දිමු අපේ හදවත් වලින්, මේ රටේ ජනතාවගේ හදවත් වලින් අමතක නොවන ආමයක්. ඒ වගේම දිමු කරපු සේවය අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ඒ පවුලේ ඒ දරු දෙදෙනාත්, දූල දෙන්නත්, පුතත්, ඒ වගේම බෑණවරුන්ටත්, ඥාතීන්ටත් අපේ කනගාටු ආශෝකය අවස්ථාවේදී ප්‍රකාශ කළ සිල්ලා සිට.
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
Honorable Speaker, I thought I'd say a few words in English since the preceding speakers have spoken in Sinhalese. I will not repeat what they have said, but I'll only seek to supplement this about late DM Jayaratna, who was the Prime Minister of Sri Lanka. I knew him well. We had our political differences, but personally we were friends. Mr. Jayaratna was the second member of parliament from Kandy district to be Prime Minister. He was also the first who represented the ancient capital of Gangasiriwardhana, Gampola. Together with his predecessor, Mr. Dasanayaka, and then Mr. Jayaratna, they took steps to ensure that Gampola was restored to its former glory. Dimu Jayaratna was certainly a person committed to his party and the SLFP. In 1964, when he was asked to come over and join Mr. C.P. De Silva as he crossed over, he refused. He stayed, and he was rewarded in 1970 when he became a member of parliament, and as Honorable the Prime Minister said him, Vasudeva Nanakkar, Dimu Jayaratna. I think there was Tennyson Ediri Surya, Sarath Muthettugama, who formed the core of it. I didn't know him at that time, but I had to appear in the famous Gampola case. We helped out on that, as a result of which the law of the country got changed. I got to know Mr. Jayaratna, the Prime Minister, former Prime Minister, in 1989, when he came into Parliament, where we used to meet with each other and built up a friendship which continued until he died. Mr. DM Jayaratna again returned to ministerial office, and he held the ministries mainly connected with agriculture, livestock, lands, plantation. He loved agriculture. That was his speciality. Enjoyed it, and he always looked at the small farmer, especially the Candian peasant. So that's what his speciality, and he continued all his period in handling the ministries of agriculture, land, and plantation industries. Very much like Mr. C.P. De Silva, who as minister always stayed in the same sector as well as doing irrigation. But he was well versed in agriculture. He had a short stint as Minister of Telecommunications in that odd situation where he was Prime Minister and Mrs. Kumaranathunga, the Prime Minister, the President Chandrika Kumaranathunga, took out three ministers and put three ministers in, one of whom was Mr. Dimudharatna, and he said he found it very, very awkward to come and sit with us in the cabinet as you yourself, Mr. Speaker, are aware. Finally, he got his chance, and the present Prime Minister, as the President, appointed him the Prime Minister. That, I think, was his desire. That was fulfilled. And we had very amicable relationship personally in Parliament. We could speak to him, though there were very, very hot moments at that time. But accessibility has been one of his strong points. I remember he had sometimes not in the best of health. I remember even visiting him outside. But he was a good parliamentarian and a decent person. He has been faithful to his party. He represented his constituency to the best of his ability, and he did the job that he liked to do best. So I will not say any more except to say the tradition is now being continued by his son, and we would like to convey our sympathies to the family and also wish that may he attain Nibbana. Thank you.
Vasuti Gauranika Simatumani, Lata Garu Nimal Siripal Silla Matuma
Garu Katana Hakatumani Sri Lanka Nidahas Pakshe in Bihu Visistatama Yuge Deshapala Kneku Dimu Jaratna Itapuagrama Titumage Shoke Ojanawa Mimagaru Sabaha Dripatkarna Davasta Vedi Sri Lanka Nidahas Pakshe Venuinut Vachan Swalpa Katakirima Labimagana අමසතුට වෙනවා දීමු ජයරත්න මැතිතුමා අසාමාන්‍ය දේශපාලකෙක් එතුමා දේශපාලනයේ ඉතාම පහළම තලයේ ගන් සභාවේ සිට පැමිණ මේ රටේ අග්‍රාමාත්‍ය ධූරය දක්වා ඉහළටම ගමන් ගත්තේ සුවපහසු ගමනක් නෙවෙයි එතුමා තුළ සහජයෙන්ම තිබූ විප්ලවකාරී දේශපාලනය එතුමාගේ දේශපාලන ජීවිතයට පන්නරයක් වුණා වගේම සමහර අවස්ථාවන්හිදී එය බාධාවක් බවටත් පත් වුණා. එතුමා සිය දේශපාලන ජීවිතය බණ්ඩාරනායක අගමැතිතුමා සමග ආරම්භ කොට ඊට පස්සේ එතුමා කොබ්බෑකඩුව මැතිතුමාගේ ඉතාම දේශපාලන මෙන්ම පෞද්ගලික හිතවතෙකු බවට පත් වෙලා මේ රටේ ප්‍රගතිශීලී දේශපාලනය සඳහා නව මම්පෙතක් උදා කර දීමට උදා වූ දේශපාලකයෙක් විශේෂයෙන්ම ආසියාවේ කිසිදු රටක කරන්නට බැරි වුණු ඉඩම් ප්‍රතිසංස්කරණය පිළිබඳව කොබ්බෑකඩුව මැතිතුමා දරන ලද අදහස් වලට සුවිශේෂී සහයෝගයක් ලබා දෙමින් කන්ද උඩු රට ජනතාවට සුදු අධිරාජ්‍යවාදීන්ගේ සිදු දේශපාලන අසාධාරණය තමන්ගේ ගම්බිම් පවරාගෙන අපේ උඩු රට ජනතාව අනාතයින් බවට සුදු අධිරාජ්‍යවාදීන් විසින් කරන ලද දේශපාලන අසාධාරණයට යම් ආකාරයකින් සාධාරණත්වයක් ලබා දීම සඳහා එතුමා තිගු දර්ශනයකින් යුතුව කටයුතු කරා. ඒ නිසා තමයි එතුමාට ඕන වුණා ඉතා ඉක්මනින් ඉඩම් නොමැති උඩු රට ජනතාවට ඉඩම් ලබා දෙන්න. ඒ නිසා මිනින්දෝරුවන් එනතෙක් බලා ඉන්නේ නැතුව ලනු ඇදලා පවා එතුමා ඉඩම් ලබා දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරා. ඒ වගේම එතුමා හමුදාවක් හදාගත්තා. තරුණ හමුදාවක් හදාගෙන මාඕ සේතුන් ගිය පාරේ යනවා කියලා විප්ලවීය දේශපාලනයක් ආරම්භ කරා. නමුත් එතුමා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වර එක එම හමුදාව තහනම් කරා. එහෙම තහනම් කරා කියලා එතුමා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමග දේශපාලන වශයෙන් උරණ වුණේ නැහැ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අසාධාරණ ලෙස උදුරා ගන්නා ලද අවස්ථාවේ පටන් එතුමා දිගටම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ශක්තියක් වෙමින් විශාල වැඩකොටසක් හා කාර්යභාරයක් ඉටු කරා. විශේෂයෙන්ම බලය තිබෙන අවස්ථාවේදී බොහෝ විට නායකයන් සමග පිරිස ඉන්නවා. බලය නැති වුණාම නායකයන් සමග ඉන්න පිරිස ඉතාමත්ම අල්පයි. අන්න එවැනි අවස්ථාවක සිය පක්ෂයත් නායකත්වයත් සමග සිටි කෙනෙක් හැටියටයි මා දිමු ජයරත්න මැතිතුමා දකින්නේ. එතුමා තුළ තිබුණු ගැමි බව, ගැමි සුවඳ එතුමාගේ සමස්ත දේශපාලන ජීවිතය පුරාම විහිදී ගියා. එතුමා තුළ එතුමා හොඳ ගොවියෙක්, ප්‍රායෝගික ගොවියෙක්. ඔහු සිය කෘෂිකර්ම වැඩපිළිවෙල ඒ ගොවිකමෙන් තමා ලද අත්දැකීම් මත පදනම් කරගෙන දීර්ඝ වශයෙන් කරගෙන ගියා. ගොවි නියාමකින් 12,000ක් මේ රටට දායාද කරේ දීමූ ජයරත්න මැතිතුමා. ඒ වගේම එතුමා තුළ විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ සුවිශේෂී දැනුමක් හා ඇල්මක් තිබුණා. එතුමා අම්බලුවාව සංස්කෘතික කේන්ද්‍රය සකස් කරන අවස්ථාවේදී බොහෝ අය එතුමාට හිනා වුණා. නමුත් එතුමා අද ඒ සකස් කරන ලද අම්බලුවාව සංස්කෘතික කේන්ද්‍රය ජාතික සමගිය හා සංහිඳියාව උද්දීපනය කරන ස්මාරකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි, අද එය සංචාරකින් ඇදගන්නා සුවිශේෂී ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. සෑම විටම මහා සංඝරත්නයත් සමග ඉතාම සමීපව කටයුතු කරා පමණක් නෙවෙයි, එතුමා නායකත්වයේ දුන්න ගම්පොළ විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව සමගත්, කන්ද උඩරට වතුකරේ ද්‍රවිඩ සහෝදර ජනතාව සමගත් ඉතාම ළඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් කිසි විටකත් ජාතිවාදී ස්වරූපයකට තොරව සියලු ජාතීන් සමග සමගියෙන් කටයුතු කරා. බුද්ධ ශාසන අමාත්‍යවරයා වශයෙන් එතුමා සියලුම ආගමික කටයුතුවලදී සියලු ආගම්වලට එකසේ සැලකුවා. ඒ නිසා එතුමා දෙවන පරපුරේ පාර්ලිමේන්තුවේ සිටින දේශපාලඥයන්ට ඉතාමත්ම හොඳ ආදර්ශයක්. ඒ වගේම ගරු කථානායකතුමනි, මට එතුමා පිළිබඳ වූ පෞද්ගලික කාරණා, පෞද්ගලික කරුණු රාශියක් මන් දන්නවා. එතුමා මා බදුල් කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායකයවරේ වශයෙන් සිටින කාලයේදී මමත් ධර්මසිරි සේනානායක මැතිතුමත් රත්න දේශප්‍රිය සේනානායක මැතිතුමත් අපි ඉතා ළඟින් ඇසුරු කරා. සැමදාම පාහේ අපි දේශපාලන කටයුතු සාකච්ඡා කරේ ධර්මසිරි සේනානායක මැතිතුමාගේ සහෝදරයා වූ රත්න දේශප්‍රිය සේනානායක මැතිතුමාගේ කාසල් පාරේ වූ නිවසේ බිලින්ගහ යට. හැම වෙලාවෙම මේ බිලින්ගහ යටදී දීමු ජයරත්න මැතිතුමා අපිව සිනහගස්වමින් එතුමාගේ දේශපාලන ජීවිතයේදී ආරම්භයේ පටන් විවිධ අවස්ථාවන්හිදී එතුමා කරන ලද කාර්යයන් පිළිබඳව අපට දැනුමක් ලබා දුන්නා. ඒ වගේම එතුමා තමන්ගේ බිරිඳට, දරුවන්ට අතිශයෙන්ම ආදරය කර හොඳ ස්වාමි පුරුෂයෙක් වුණා. සෑම විටම එතුමා ඉතාම කාර්යක්ෂම ලෙස, වයසට ගියත් කාර්යක්ෂම ලෙස සිය කටයුතු ඉටු කරා නෙවෙයි, ඒ පෙරලිකාරී චරිතය තරුණ කාලයට පමණක් සීමා වෙන්නේ නැතුව ජීවිතයේ අවසානය දක්වාම එතුමාගේ පෙරලිකාරී දේශපාලන භූමිකාව ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ කරගෙන ගියා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවිධ කුමන්ත්‍රණවලට අසු වෙලා කැඩී බිඳී සුණු විසුණු යන වී යානපට තිබූ සෑම අවස්ථාවකදීම එතුමා පතාක යෝධයෙක් ලෙස මධ්‍යස්ථව කටයුතු කරමින් පක්ෂය එක්රස් කර ගැනීම සඳහා එතුමා කරන ලද්දේ අනුපමේය මෙහෙවරක්. ඒ නිසා අපි එතුමාව විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් වශයෙන් අපි අපගේ පක්ෂය රැකගැනීමට අපගේ පක්ෂය ප්‍රවර්ධනය කිරීමට එතුමා ලබා දුන්න සහයෝගයක්. මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් එතුමා විසින් ප්‍රගතිශීලී දේශපාලනය තුළ කරන ලද ක්‍රියාවන් හා වැඩපිළිවෙළ පිළිබඳව අගය කරන අතර අග්‍රාමාත්‍යවරයා වශයෙන් එතුමා ඉතාම නිර්හංකාර චරිතයක් භූමිකාවක් රඟපෑවා. සියලු දෙනාටම ආදර්ශමත් වන පරිදි ඒ බවත් මතක් කරමින් මේ අවස්ථාවේදී එතුමාගේ දේශපාලන ගමනට සුවිශේෂී ශක්තියක් වූ එතුමාගේ දයාබර බිරිඳ අමුලා යාපා මැතිනියටත් අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී එතුමාගේ පුත්‍ර රත්නය අනුරාධා ජයරත්න මැතිතුමාටත් සේනානී සහ සුභානී යන දියණියන්ටත් අනිකුත් ඥාති මිත්‍රාදීන්ටත් මාගේ පෞද්ගලික ශෝකයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශෝකයත් පිරිනමමින් දිමු ජයරත්න මැතිතුමාට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ඊළඟට ගරු ගායන්ති කරුණාතිලක මැතිතුමා.
ගරු කථානායකතුමනි, දේශපාලන ඉතාමත්ම උංචි තැනකින් ගම්සභාවෙන් ආරම්භ කරපු දේශපාලන ගමන රටේ විවිධ අමාත්‍යාංශ දරලා අග්‍රාමාත්‍ය තනතුර දක්වා ගෙන ගිය මේ සභාව නියෝජනය කරපු ඉතාමත්ම සරල සුන්දර පුද්ගලයෙක් තමයි අද අපි අනුස්මරණය කරන දීමු ජයරත්න මැතිතුමා. ගරු කථානායකතුමනි, අපි අහලා තියෙනවා නිලධාරීන් බොහෝ දෙනෙක් කතා කරනකොට දීමු ජයරත්න මැතිතුමත් එක්ක වැඩ කරන්න නිලධාරීන් පුදුම ආසාවක් දැක්වේ. හරිදේ කරන්න නිලධාරීන්ට පූර්ණ නිදහසක් ලබා දුන්නා. හරිදේ කරපු නිලධාරීන්ට යමක් සිදු වුණා නම් අතවරයක් දීමු ජයරත්න මැතිතුමයි හැම වෙලාවෙම උන් වෙනුවෙන් පෙනී හිටියා. කුමන තනතුරක් දැරුවත් එතුමාගේ නිර්ව්‍යාජ ගැමිකම, නිහතමානීකම හැමදාමත් එක විදියට රැඳී තිබෙන හැටි නිරතුරුවම අපට එතුමා තුළින් දකින්න ලැබුණා. ගරු කථානායකතුමනි, අපේ අගමැතිතුමා සඳහන් කළ පරිදි අපි අහලා තියෙනවා එදා පාර්ලිමේන්තු හිටපු වේගවත්ම කතිකියා දීමු ජයරත්න මැතිතුමාව. අද වගේ තාක්ෂණ නැති කාලෙක පාර්ලිමේන්තුවේ කතා කරනකොට වාර්තාකරුවන්ට එතුමා කතා කරපු වේගය නිසා සමහර වෙලාවට ඒක සටහන් කර ගැනීමට පවා අසීරු වුණා කියන කාරණය අපි නොඑක් අවස්ථාවල අහලා තිබෙනවා. ඒ වගේම කථානායකතුමනි, තරුණ වියේ පටන්ම එතුමා මිය යන තුරුම එතුමාගේ තිබිච්ච එඩිතරකම, අසාධාරණීය වෙනුවෙන් පෙනී සිටින ගතිය හැමදාමත් එතුමා තුළ තිබුණා. ඒ වගේම කථානායකතුමනි, දේශපාලනය කරනකොට ජයග්‍රහණීය පරාජය කඳු පල්ලං තිබෙන බවක්, ඒ වගේම කෙටි මාර්ග ෂෝට්කට් දේශපාලනේ නැති බවත්, ඉවසීම කියන එක දේශපාලනේ ප්‍රගුණ කළ යුතු බවත්, තරුණ දේශපාලනඥයින්ට ආදර්ශයක් වන පරිදි එතුමාගේ චරිතය තුළ හැමතිස්සෙම අපට දැක ගන්න තිබුණා. ඒ වගේම එතුමාට භාෂාව හැසිරවීමේ හොඳ හැකියාවක් තිබුණා. සිංහල භාෂාව විතරක් නෙමෙයි ද්‍රවිඩ භාෂාව පිළිබඳවත් එතුමාට හොඳ දැනුමක් තිබුණා. දෙමළ භාෂාව කතා කිරීමේ හැකියාවක් තිබුණා. එතුමාගේ චරිතයේ තිබුණු තවත් ලක්ෂණයක් තමයි එතුමා හොඳ හිටිවන කවියෙක් හැටියට අපිට නොඑක් අවස්ථාවල දැකලා තිබෙනවා. මට මතකයි අයවැය විවාදවලදී එතුමා කතා කරනකොට කවියෙන් එතුමාගේ කතාව කරන සිරිතක් තිබුණා. ඉතාමත්ම දක්ෂ විදියට හිටිවන කවිය එතුමා මෙහෙවන හැටි අපි දැක්කා. අම්බුලාවේ සර්වාගමික මධ්‍යස්ථානයේ එතුමාගේ ජීවිතයේ තිබුණු සිහිනයක් සැබෑ කර ගැනීමක් හැටියට එතුමා ඒ ගැන හැම තිස්සෙම බොහොම ආසාවෙන් කතා කරා. ඒ වගේම එතුමා හැම ආගමකටම හැම ජාතියකටම ගරු කරන්න පුරුදු වෙච්ච පුද්ගලෙ. ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය අනුශාසකත්වයේ හැම තිස්සෙම ලැබුවා. මහා සංඝ රත්නය ඉතාමත්ම කුළුපඟව ආශ්‍රය කරපු හොඳ බෞද්ධයෙක්. ඒ විතරක් නෙවෙයි, එතුමා ආගමික ජාතික සංහිඳියාව වෙනුවෙන් පෙනී හිටියා විතරක් නෙවෙයි, දේශපාලන සංහිඳියාවකුත් එතුමා තුළ තිබුණා. අපේ හිටපු අගමැතිතුමා සඳහන් කරා වගේ කන්ද උඩ රටින් බිහිවෙච්ච පොඩි තැනින් ඇවිල්ලා ඉහළම තනතුර දක්වා ගිය පුජ්‍යලයෝ ගැන කතා කරනකොට දීමු DB කියන අකුරු වලින් ප්‍රසිද්ධ වෙච්ච අපේ හිටපු අගමැතිවරු හිටපු ජනාධිපතිවරු අපිට මතක් වෙනවා. DB විජේතුංග මැතිතුමත් එක්ක මේ දෙදෙනා නිතර හමු වෙලා විවිධ ප්‍රශ්න පිළිබඳ කතා කරන පුරුද්දක් තිබුණා. ඩී.බී. විජේතුංග මැතිතුමාට අවශ්‍ය වුණු වෙලාවට දීමු ජයරත්න මැතිතුමත් එක්ක එතුමාගේ ප්‍රශ්න සාකච්ඡා කළා. දීමු ජයරත්න මැතිතුමාට යම් ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න අවශ්‍ය වුණාම ඩී.බී. විජේතුංග මැතිතුමත් එක්ක සාකච්ඡා කරන පුරුද්දක් තිබුණා. ඒ නිසා එතුමාට ආගමික ජාතික සංහිඳියාව වගේම දේශපාලන සංහිඳියාව හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තිබුණා. අපට නිතරම මතක් වෙනවා එතුමා අගමැතිවරයා හැටියට ලංකාවේ විවිධ පළාත්වල අපේ ගම් ප්‍රදේශවල පවා පන්සල්වල සහ අනිත් උත්සවවලට එන හැටි. පිටරටවලදී අපිට ඒ උත්සවවලදී එකට එතුමා එක්ක ඉන්න ලැබිච්ච අවස්ථා. ඒ හැම වෙලාවකම එතුමාගේ තියුණ එකම විදියේ නිහතමානීකම ගැමිකම හැමතිස්සෙම ප්‍රදර්ශනය කළා. මූණ පුරා හැමතිස්සෙම හොඳ හිනාවක් තිබුණා. ඉතාම සිරියාවන්ත හිනාවක් එතුමාගේ මූණේ හැමතිස්සෙම දකින්න තිබුණා. නිහතමානීකම කොච්චරද කියනවා නම් අගමැතිවරයා හැටියට අපි තරුණ මන්ත්‍රීවරු හැටියට අපිත් එක්ක ළඟට ඇවිල්ලා අතින් අල්ලගෙන විහිළුවක් තහලුවක් කරමින් ඉතාමත්ම සුහදශීලීව තමයි හැමතිස්සෙම කටයුතු කරේ. අගමැතිකම මන්ත්‍රීකම නැති වෙච්ච වෙලාවෙත් එතුමා මේ සභාවට නිතර ආපු පුරුද්දක් තිබුණා. බොහොම සරල පුජ්‍යලයක් බව එකෙන් ප්‍රදර්ශනය කළා. මට මතකයි මම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට ඉන්නකොට පාර්ලිමේන්තුවට ආපු නොඑක් අවස්ථාවල ඒ කාර්යාලයට ඇවිල්ලා අපිත් එක්ක කතා කර කර ඉන්න හැටි මට මතකයි. අපිට කියනවා ගම්පලාතේ ජනතාව බස් වලින් පාර්ලිමේන්තුවට අරන් ආවා. මොකද මගේ ජීවිත කාලේ පාර්ලිමේන්තුව නොදකපු අපේ ගම්පලාතේ මිනිස්සුන්ට පාර්ලිමේන්තුව පෙන්වන්න අවශ්‍යයි කියලා මට නොඑක් වෙලාවට හිතිලා තියෙනවා. ඒ නිසා මම මිනිස්සු එක්කන් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව පෙන්නුවා කියලා. ඒ වගේ හරිම සුන්දර චරිතයක් තමයි අපේ දීමු ජයරත්න අගමැතිතුමා. ඉතින් මම මීට වඩා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතුමාට හොඳ ආදරණීය භාර්යාවක් ලැබුණා. ඒ මැතිනියට ඒ වගේම හොඳ දුවනිවරු දෙපළක් ලැබුවා. ඒ වගේම එතුමා හොඳ ආදරණීය පුත්‍ර රත්නයක් අපේ රටට ජාතියට දායාද කළා. අනුරාධ ජයරත්න මැතිතුමත් ඉතාම දැනුගත් බොහොම ප්‍රියමනාප ඉතාම හොඳ තරුණ නායකයෙක් හැටියට කැපී පෙනෙන චරිතයක්. ඒ නිසා එතුමාගේ අභාවය ගැන අපි හදවතින්ම කනගාටු වෙනවා. ඒ ශෝකය එතුමාගේ ආදරණීය මැතිනියටත් පුතුණුවන්ටත් දියණිවරු දෙපළටත් වෑනාවරු සහ ලේලියටත් පවුලේ සියලුම අවශේෂ ඥාතීන්ටත් පිරිනමන ලෙස ඉල්ලා හිටමින් අපි ආදරය කරපු අපි බොහොම ගරු කරපු අපි බොහොම ප්‍රිය කරපු අපට බොහෝ ආදර්ශ ලබාගත හැකි අපේ හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මැතිතුමන්ට නිවන් සුව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.
බොහොම ස්තුතියි මැතිතුමනි. ගරු අනුරේ ආපා මැතිතුමා.
ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉතාමත්ම කීර්තිමත් දේශපාලඥයෙක් වශයෙන් හඳුන්වන හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මැතිතුමාගේ ගුණකතනය කරන මේ අවස්ථාවේදී අපිට බොහෝ ඉතිහාසයක් එතුමා ගැන මතක් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාමත්ම පැරණිම ආරම්භක සමාජිකයෙක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කළ එතුමා පක්ෂයටත් පක්ෂ නායකත්වයටත් ඉතාම ලැදිකමක් දක්වපු කෙනෙක් හැටියටයි මට පේන්නේ. එතුමා බොහොම ඍජු කෙනෙක්. තමන්ට වාසිසාගත අවස්ථාවලදීත් අවාසිසාගත අවස්ථාවලදීත් ඉතාම ඉහළින් තත්ත්වය ග්‍රහණය කිරීමේ හැකියාවක් එතුමාට තිබුණා. කතිකත්වය නිසාම නෙමෙයි, එතුමාට ඉතාම හොඳ මතකයක් තිබුණා. මට මතකයි වරක් එක්තරා රැස්වීමකදී ඔහු සමහර අයගේ පියවරුන් තමන්ට කලින් වැඩ කරපු අය ගැන ජීවතුන් අතර නොමැති අය ගැන පව මතකයෙන් කියන්න ඔහුට හැකියාවක් තිබුණා. අපි කනිෂ්ඨයින් ලෙස එතුමාට මහා ගෞරවයක් දැක්වුවා. මට අවස්ථාව ලැබුණා 86 එතුමාගේ කුණ්ඩසාලේ අතුණු මැතිවරණේදී එතුමා වෙනුවෙන් කුණ්ඩසාලේ ආසනේ පුරාම ගිහිල්ලා එතුමාට වැඩ කරන්න. ඒ වගේම එතුමා ඕනම කෙනෙක් සමග ඉතාම ප්‍රියමනාපව කතා කරන්න පුළුවන්කමක් තිබුණා. අපිට සමහර ප්‍රශ්න පැන නැගුණාම එතුමා සමග සාකච්ඡා කරලා විසඳා ගැනීමට අපිට පුළුවන් වුණා. ඒ වගේම ඔහු පක්ෂයටත් නායකින්ටත් ඉතාම ලැබි බවක් දක්වපු ඉතාම ගෞරවනීය පුද්ගලයෙක් හැටියටයි මට හිතෙන්නේ. මට එතුමා අවසන් වරට හමු වුණේ ජනාධිපතිවරණේ ගම්පල රැස්වීම තිබුණු වෙලාවේ මට අවස්ථාව ලැබුණා එතුමාගේ නිවසට යන්න. ඒ අවස්ථාවේ එතුමා ඒ තම අවසාන වශයෙන් මම එතුමායි කතා කරපු දවස. විවිධ අමාත්‍යංශ දැරුවා. කෘෂිකර්මාන්තයට ලැබිකමක් දැක්වුවා. ඒ වුණත් ඔහු අවසානයේ ඉතාමත් වැළුම් කෙරුවේ ඔහුගේ අම්බුලුවාවේ නිර්මාණයට. බොහෝ විට අපි යන අවස්ථාවල අපි එක්කගෙන ගිහිල්ලා වටපිටාව පෙන්නලා ඉතාම නිහඬ සතුටක් ලබන්න ඔහුට පුළුවන් වුණා. ඉතාම හොඳ කාරුණික ස්වාම්පුරුෂයෙක් වගේම තමන්ගේ දරුවන්ට ඉතාම ලැදිපියෙක් වුණා. දරුවන්ට ඉතාමත්ම ආදරය දක්වපු කෙනෙක්. තමන්ගේ පැරණි කතා විවිධ අවස්ථාවල කියලා සතුටු වෙන්න ඔහු ඉතාම කැමැත්තක් දැක්වුවා. දේශපාලනයට මුලින්ම පිවිසීමේදී ඔහුගේ පියා දක්වපු විරෝධයත් ඒ ගමේ යම් යම් තැන්වල ඔහු හැසිරුණු ආකාරයත් පිළිබඳ ඔහුට කතා ගණනාවක් කියලා තියෙනවා. සුන්දර ගැමියෙක්, ගමට ඉතා ආදරය කරපු කෙනෙක්, කොළඹ නගරයට වඩා ගම්පල දොළුවේ ගෙදරට විශාල ඇල්මක් දැක්කපු කෙනෙක්. ජීවිතයේ අවසාන භාගේ ජීවත් වෙන්නත් ඔහු තෝරගත්තේ තමන්ගේ නිවස. ඒ වගේම එතුමා ඉතාමත්ම දක්ෂ දරුවන් මේ සමාජයට දායාද කරලා තියෙනවා. අපේ හිතවත් අනුරාධ ජයරත්න මන්ත්‍රීතුමා, ඒ වගේම සේනානි සුභා දුවනියන්, ඒ වගේම මහින්දානන්ද අලුත්ගමගේ බෑණනුවන්, එතුමාගේ මැතිනිය, ඒ සියලු දෙනාටම අපේ පවුලේ අනිකුත් අයටත් මම මේ අවස්ථාවේ ශෝකය ප්‍රකාශ කරන ලෙස දන්වනවා. අපි අතර හිටපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ගේ වියෝ වෙනුවෙන් අපි ඉතාමත්ම කනගාටු වෙනවා. ඔහුට අමා මහ නිවන් සැප ලැබේවායි කියලා ප්‍රාර්ථනා
කරනවා. බොබිත්සජේ ගරු අමාත්‍යමනි, ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
ගරු කතානායකතුමනි, දීමු ජයරත්න අගමැතිතු පස් සමග මම සෑහෙන කාලයක් දේශපාලනය කෙරුවා. මට මතක 1974 මම නීතිඥවරයෙක් හැටියට මහනුවරට ආපු වෙලාවේ මට නන්දෙල්ලාවල මැතිතුමා මගේ ජාතිවරයා මට ලියුමක් දීලා කිව්වා දීමු ජයරත්න මැතිතුමා හම්බ වෙන්න කියලා. ඉතින් තරුණ නීතිඥවරයෙක් හැටියට මම එදා දුලුවට ගියා. මට පොඩ්ඩක් බයත් උතුර එතුමා දැක්කාම රතු කපිසයක් ඇදගෙන මහජන්දිරිය මං ඉතන එදා 1000ක් විතර හිටියා. ඉතින් ඒ කාලේ එතුමා බටහමුදාවකුත් හදලා තිබ්බා. මට මතකයි එක්තරා අවස්ථාවක බණ්ඩාරනායක මැතිලියක් වී සොටිලේ බැල්කදී එකේ ඉඳලා දීමුගේ බටහමුදාව දැක්කහම බණ්ඩාරනායක මැතින්ට බය වුණා. ඒ බටහමුදාව තහනම් කෙරුවා. ඉතින් ඒ වගේ විප්ලවකාරී අදහස් තියෙන මන්ත්‍රීවරයෙක් හැටියට, අගමැතිවරයෙක් හැටියට එතුමා කන්දුරු රට පළාත්වලට විශාල සේවාවක් කෙරුවා. එතුමා කරපු වැඩ ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා පැහැදිලිව විස්තර කෙරුවා. ඉතින් පොඩි පුනා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි එතුමාගේ ජීවිතේ, එතුමාගේ හදවතට ඉතාම සමීපව තිබ්බ කාරණාවක් තමයි උඩරට කැපි ජනතාව. එතුමා නිතර විශ්වාස කෙරුවා 1815 උඩරට ගිවිසුම අත්සන් කෙරුවයින් පස්සේ ඒ ගිවිසුමේ වගන්ති, විශේෂයෙන් 1818 කැරැල්ල, 48 කැරැල්ලෙන් පස්සේ ඒ ගිවිසුමේ වගන්ති බ්‍රිතාන්‍ය පාලකීන් උල්ලංඝනය කරලා විශේෂයෙන්ම උඩරට පළාත්වල ජනතාවගේ ඉඩම් මුඩුබිම් පටත යටතේ අත්තනෝමතිකව පවරා ගත්තා. ඉතින් ඔහුගේ දේශපාලන ගමනේදී ඔහු නිතර කල්පනා කෙරුවා මේ උඩරට ජනතාවට වෙච්ච අසාධාරණය අපි නිවැරදි කරන්නේ කවදාද කියලා. ඔහුට අවස්ථාවක් ලැබුණ 1970 සමග පිරුණ ආණ්ඩුවත් එක්ක 3-2 බලයක් ලබා ගත්තයින් පස්සේ දිවංගත කොබ්බේ කඩුව මැතිතුමත් එක්ක අත්වල් බැඳගෙන ඉඩම් පටතක දැහැල්ලා එදා ඒ කඩ උඩට ජනතාවට මෙච්ච ඓතිහාසික අසාධාරණය එක්තරා මට්ටමකින් නිවැරදි කරන්න. ඔහුගේ පාර්ලිමේන්තුවේ කරපු කතා දිහා බැලුවහම ඔවුන් නිතර මේ උඩරට පළාත්වල ජනතාව ගැන ඔවුන්ට වෙච්ච අසාධාරණකම් ගැන කතා කෙරුවා. ඉතින් ඔහුගේ ජීවිතයේ සඩන් පාටේ වුණේ අන්නේ අදහස. එතුමා අම්බුලුවාවේ ජෛව විවිධත්ව මධ්‍යස්ථානය ගැන සඳහන් කෙරුවා. එය පටන් ගන්නකොට විශාල විවේචන තිබුණත් පසුව අද විශාල පිරිස් මං හිතන දවසකට 3,400ක් එන ස්ථානයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම එතුමාගේ පුතා අනුරාධ දීපු ජයරත්නගේ මැතිතුමාගේ පාරේ යමින් ඉතාමත් හොඳට තමන්ගේ දේශපාලන කටයුතු ආරම්භ කරලා තියෙනවා. මා විශේෂයෙන් මතක් කරන්න ඕන ජයරත්න මැතිණිය එතුමාගේ දේශපාලන ජීවිතයට විශාල සහයෝගයක් දුන්නා. මම මේ පැත්තේ ඉන්න කාලේ අර කතා දාගත්තු පොඩි මම ජයරත්න මැතිණිය සමග ගල්ගෙදර කොට්ටාසේ දවස් දෙකක් ඇවිද්දා. මනාප හොය හොය එක්තරා ඡන්දක. ඉතින් එය සිහිපත් කරමින් දීමු අගමැතිතුමාට දුන්න සහයෝගය නිසා තමයි ඔහුට අග්‍රාමාත්‍ය ධූරයට යන්න පුළුවන් ශක්තිය ලැබුණේ. ඉතින් මේ අවස්ථාවේදී දියණියන් දෙදෙනාටත් පවුලේ සෑම දෙනාට මගේ කඩදාසි ප්‍රකාශ කරමින් එතුමාට නිවන් සුවත්ව වේවායි ප්‍රාර්ථනා කරනවා.